හෙවන හෙවන හිත හදාගන්නට විරතරන ඔබට සිරස ගුවනේ ඉදිවන හිත නිවන හෙවන අදත් නා වූ යන ආරණ්‍ය සේනාසනාධිපති ප්‍රධාන කම්මට්ටානාචාර්ය පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩම වීමෙන් වැඩසටහන අසන ඔබට අසා දැනගත යුතු ප්‍රශ්න 0112 8488 අංකයට යොමු කරන්න.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්තුන්ගේ ප්‍රශ්න වලට උත්තර සපයා දීම සඳහා අද දවසේ කෙටි දේශනාවක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. පළමු ප්‍රශ්නයක් වශයෙන් මේ පින්වත්තුන් ඉදිරිපත් කරනවා, ආනාපාන සතියේ ඊළඟ පියවර ලෙස උපචාර සමාධිය දක්වා හෝ ප්‍රථම ධ්‍යානය දක්වා හෝ දේශනාවක් කොටස් ලෙස කරනවා නම් හොඳයි ස්වාමීන් වහන්ස. එහිදී ධ්‍යානවල විපාකද අට සමාපත්තිය ගැන ඉතා කෙටියෙන් හැඳින්වීමක්ද කරනවා නම් වටිනවා ස්වාමීන් වහන්ස. ගොඩක් අය ධ්‍යාන අට සමාපත්ති ගැන අහලවත් නැහැ. මේ ප්‍රශ්නය බොහොම වැදගත් ප්‍රශ්නයක්. ඒවා අහලා දැනගෙන තියෙන එක වටිනවා. ඒ එක්කම පුළුවන් අය ඒවත් හදා බලන එකත් වටිනවා. සමහර අයට හිතෙන්න පුළුවන් අපි මේ මෙච්චර ගැඹුරු භාවනාවන් අපි කොහොමද කරන්නේ කියලා. ඉතින් එහෙම බය වෙන්න කාරණාවක් නැහැ පින්වතුනි. අපි අතරෙන් කොටසකට ඉතා ඉක්මනින් මේ සමාධිය අත්දකින්න පුළුවන් පිනක් තියෙනවා. සංසාරයේදී අපේ බණ භාවනාවන් කරලා තියෙන ඒ අයට ඉතා ඉක්මනින් සමාධි ගන්න පුළුවන් වෙනවා. තව කොටසකට ටික කාලයක් භවනා කරලා මේ වාද්‍යකින් ලබන්න පුළුවන් වෙනවා. අපේ මේ පින්වතුන් අහලා තියෙනවා අතීතේ අපේ අනුරාධපුරයේ මහා විහාර ආදී විහාරස්ථානවල බුද්ධ ශාසනය පැබරෙන කාලවලදී මේ ධ්‍යාන අට සමාපatti ලාභී මාර්ගඵල ලාභී අතිවිශාල ප්‍රමාණයක් රටේ වාසය කරයි කියලා කියනවා. උදේවරුවේ වේපදුරක් වේලා ගන්න බැරි තරමට ඒ කාලය තුලදී සමාපatti ලාභයෙන් වාසය කළයි කියලා කියනවා. එහෙමනම් පින්වතුනේ, ඊතරම් ප්‍රමාණයක් ස්වාමීන් වහන්සේලා සමාධි සමාපatti ලාභේ වෙනකොට දායක පින්වතුන් නිකන් හිටියේ නැහැ. ඒ අය අතරත් විශාල ප්‍රමාණයක් ඒ සමාධි සමාපatti ලාභයෙන් බවට පත් වෙනවා. තර පළමෙන් අපි භවනා ක්‍රමයන් ගැන කරුණු ටිකක් කියලා දෙන්නම්. ඉතින් මේ බුද්ධ ශාසනය තුළ ප්‍රධාන භවනා ක්‍රම දෙකකට බෙදෙනවා. එකක් තමයි සමත භවනාව, අනෙක් ක්‍රමය තමයි විපස්සනා භවනාවයි කියලා කියන්නේ. එතකොට විපස්සනා භවනාව තුළ පින්වතුනි උත්සාහවත් වෙන්නේ මනස පුහුණු කරවන්නේ යථාර්ථය අවබෝධ කරගන්න. මේ ජීවිතයක් පිළිබඳව, ජීවිතය ආරම්භ වීම සම්බන්ධව, ජීවිතයේ පැවැත්ම සම්බන්ධව, ජීවිතයේ අවසානය සම්බන්ධව, ඊළඟ ජීවිතයකට මේක සම්බන්ධ වෙන ආකාරය සම්බන්ධව මේ විදියට මේ කොටස් වලට වෙන් කරලා රූප වශයෙන්, නාම වශයෙන්, හේතුඵල වශයෙන්, ඒ වගේ මේ වත්තාව ගැඹුරෙන් ත්‍රිලක්ෂණ අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන්, ඇතිවීම පැවතීම නැතිවීම වශයෙන් ආදී ක්‍රමෝලින් යථාර්ථය පරමාර්ථය කරනවා. අපිට මේ පේන තියෙන දේ ඊට වඩා ගැඹුරුයි. දැන් ගහක් දැක්කොත් මේ ගහ ඇතුලේ විශාල ශක්ති විශේෂ ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. ගහ කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ කුඩා 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 රූප කලාප විශාල ප්‍රමාණයක එකතුව. ඒත් ගහය කියන එක පැවැත්ම තියෙන්නේත් ඒ කුඩා කුඩා රූප කලාප විශාල ප්‍රමාණයක්ගේ ගහට ලබා දෙන ශක්තිය. තේ යම් දවසක මේ ගහ නැති වෙන්නේ යම් යම් කාරණා නිසා. අන්නේතර ඒ පිළිබඳව යථාර්ථය හොයනවා නම් ඒකට කියනවා විපස්සනා භාවනාවයි කියලා. ඒ ක්‍රමයම තමයි කය සම්බන්ධව, මේ යථාර්ථය හොයනවා, ඒ වගේම හිත සම්බන්ධව යථාර්ථය හොයනවා, මේ වගේ ආරම්භය සම්බන්ධේ, පැවැත්ම සම්බන්ධේ, අවසානය සම්බන්ධව මේ යථාර්ථය හොයනවා නම් මේකට කියනවා විපස්සනා භාවනාවයි කියලා. ඒ භාවනාව හරහා නුවණ වර්ධනය වෙනවා. ඒ එක්කම තව භාවනා ක්‍රමයක් තියෙනවා, සමත භාවනාවයි කියලා. සමත භාවනාවේදී මේ පරමාර්ථ අරමුණු ගන්නෙ නැහැ. මොකද පරමාර්ථ අරමුණේදී මේ පරමාර්ථය මනසේ දැකීම නිසා මනස සමාධි වශයෙන් ධානාදී සමාධි ගන්න අමාරුයි. ඒ නිසා ප්‍රසනා භාවනාවකදී සමාධි ධානාදී ගන්න අමාරුයි. ධානාදී සමාධි මතු කර ගන්න නම් අපේ පුහුණු කරවන්නේ සමත කර්මස්ථානයක්. ඒ කියන්නේ සම්මුති කර්මස්ථානයක්. දැන් සම්මුතියෙන් අපේ ලෝකයේ දිහා දකින දෙයක් තමයි සම්මුති කර්මස්ථානයක් වශයෙන් පුහුණු කරවා ගන්න. දැන් එකක් තමයි පින්වතුනුත් මෙහලක් තියෙන ආකාරයට ආනාපාන සතිය. එතන මේ හුස්ම රැල්ල තමයි අපේ කර්මස්ථානයේ සම්මුති කර්මස්ථානයක්. මෙතනදී පින්වතුනේ හුස්ම රැල්ලක් කියුවාම මේ වායු රැල්ලක්. මේ වායු රැල්ලේ ඇතුලේ තියෙන කොඩා වායු කලාප ලක්ෂ කෝටි ගණනාවක් තියෙනවා. හැබැයි ඒ කර්මණු කරන්නේ නැහැ. ඒ කර්මණු කළොතින් එහෙම එතන විපස්සනාවට වැටෙනවා, සමත භාවනාව නොවැඩී යනවා. ඒ නිසා එතනදී අපේ සම්මුති වශයෙන් ගන්නේ වායු රැල්ල කියන සංඥාවෙන් නෙමෙයි, හුස්ම කියන සංඥාව. ඒක සම්මුතියෙන් හුස්මක් ඇතුල් වෙනවා, හුස්මක් පිට වෙනවා. මේක තමයි අපේ කර්මස්ථානය. ඒතර ඒ හුස්මක් ඇතුල් වෙනවා පිට වෙනවා කියන කර්මස්ථානයට අපි සිහිය එක්ව කරගත්තාම අපි ඒකට සතිය කියන වචනේ භාවිතා කරනවා. ආන සති, අපාන සති, ආනාපාන සති. දැන් බලන්න හුස්ම රැල්ලක් ඇතුල් වෙනවා. ඒක ආන. හුස්ම රැල්ලක් පිට වෙනවා, අපාන. ඒතර මේ ආන අපාන නැත්තම් ඇතුල් වීම පිට වීම කියන හුස්ම රැලි දෙක අපේ සිහිය පිහිටවනවා. සිහිය පිහිටවනවා කියනකොට මේ පින්වතුන්ට තේරෙයි අපි යමක් කරනකොට කල්පනාවෙන් කරනවා. දැන් අපේ පොතක් කියවනවා නම් එක පේලියක් කල්පනාවෙන් කියවනවා. තව පේලියක් කල්පනාවෙන් කියවනවා. තව පේලියක් කල්පනාවෙන් කියවනවා. මේක තමයි සිහිය කියලා කියන්නේ. අපි වැඩක් කරනකොට දැන් මේ පින්වතුන් එළවලුවක් කපනවා, ඒ වගේම තව දෙයක් කරනවා, මේ කල්පනාවෙන් කරනවා. මේක තමයි සිහිය කියලා කියන්නේ. තව වෙනත් අපි කටයුත්තක් කරනවා නම් ඒ දේ පිළිබඳව අවධාරණයෙන් කරනවා නම් ඒකට කියනවා සිහිය කියලා. අවධාරණයෙන් නොකරනවා නම් ඒකට කියනවා සිහිය නැහැ කියලා. දැන් බලන්න අපේ මේ පින්වතුන්ගේ නිවෙස්වල මේ ඉන පුඩා ළමයි අතින් කෝපයක් ඇතහැරෙනවා, කැඩෙනවා. අම්මා තාත්තා බයිනවන්නේ මේ ළමයාට සිහිය නැහැනේ කියලා. ඒ මොකද අපේ සංස්කෘතියෙන් ආපු මේ හොඳ වචනයක් මේක. අපේ සංස්කෘතියෙන් අතීතේ අපේ රහතන් වහන්සේලාගේ කාලේ, ඒ වගේම ඊට මෙහා අපේ බෞද්ධ සංස්කෘතිය තුළ තිබුණු හොඳ වචන වුණා සිහිය කියන එක. ඒතර මේ සිහිය කියන වචනය අපේ ගෙදර දොරේ කටයුතු වලටත් එක්කව වෙනවා. බුදුදහමේ තියෙන ගොඩාක් දේවල් ගෙවල් දොරවල් වල කටයුතුට එක්කව වෙනවා. ඒ නිසායි අම්මා කියන්නේ දරුවා මේ දරුවට සිහිය නැහැ නේ වැඩේ කරන්න, සිහියෙන් කරන්නකො. තාත්තා කියනවා අන්න ඒ තමයි පින්වතුනේ අවධාරණය කියන සිහිය. ඒ අවධාරණය කියන එකයි අපි මේ ආරම්මණයට ගන්න. ඒ ආරම්මණයට ගන්න අවධාරණයයි සමාධිය හදලා දෙන්නේ. නිකාං වාඩිලා හිටියට, පය දෙකක් වාඩිලා හිටියට, ඔහේ දෙයක් කල්පනා කර කර හිටියට භාවනාවක් වෙන්නේ නැහැ. ඒ අපේ කටයුත්ත කරන්න ඕනේ සිහිය පිහිටවන කටයුත්ත කරන්න ඕන. හුස්ම රැල්ල පිළිබඳව සිහිය පිහිටවන්න ඕන. ආන අපාන ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව සිහිය පිහිටවනවා. මේ හරහා තමයි සමාධි මතු කර ගන්න පුළුවන් වෙන්නේ. එක හුස්ම රැල්ලක් සිහියෙන් බැලුවා නම් එතනින් නවත්තන්න බෑ. තවත් හුස්ම රැල්ලක් සිහියෙන් ගන්නට ඕනේ. මේ ක්‍රමයට හිතේ සමාධිය හැදෙනකන් දිගට කරගෙන යන්නට ඕනේ. ඉතින් අද දවසේ පුළුවන් ප්‍රමාණයක් කරනවා, හෙට දවසේත් ඒ වාගේ පුළුවන් ප්‍රමාණයක් කරනවා. යම් දවසකදී සමාධි හැදිලා එනවා. සමාධියට හිමිකම්කාරත්වය ලබන්න පුළුවන් වෙන්නේ පින්වතුනේ මේ සිහිය කියන එක පුහුණු කරන අයට. ඉතින් ඒ හුස්ම රැල්ලේදී හොඳට මේ සිහිය පුහුණු වෙනවා නම් ඒකට කියනවා ආනාපාන සති කියලා. ඒ සිහිය පුහුණු කිරීමේදීත් අපි අවධාරණය කළ යුතු කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි අපේ ඉරියව්ව. ඉරියව්වේදී බුදුරජාන් වහන්සේ අපිට කියන්නේ පරියංකේ බැඳගෙන ඒ වගේම උඩුකය කෙලින් තියාගන්නයි කියලා. හැබැයි මේ නිරෝගී මන්තයයට එවැනි හොඳ ශක්තිමන්තයයට එහෙම කරන එක හොඳයි. එහෙම නැති කෙනාට එහෙම ඒ වෙනුවෙන් පරියංක වෙනුවෙන් ලොකු කාලයක් මහන්සියක් දරන්න හොඳ නැහැ. අපි කය තද කරගෙන ඒ වගේම කකොල්ලට දන හිස්වලට පිටකොන්දට අනවශ්‍ය වේදනාවක් දීගෙන භවනා වැඩුවට ප්‍රතිඵල ප්‍රමාද වෙනවා. ඒ නිසා කය සැහැල්ලුවෙන් පළමෙන් තියාගන්න ඕනේ. Tamanට පැය භාගයක් විනාඩි 45ක් ඉන්න පුළුවන් ඉරියව්වක් අපේ පුහුණු වෙනවා. ඒ ඉරියව්ව ඇති මුලදී කාලයත් එක්ක ටිකෙන් ටික ටිකෙන් ටික අපේ දන හිස් ටික හදා ගන්නවා. පිටකොන්ද හදා ගන්නවා උඩුකය කෙලින් ඉන්න මට්ටමට හදා ගන්නවා කාලයත් එක්ක කරගන්නකොට අතුරු ආබාධ අඩුයි ඒ නිසාවෙන් පළමුවෙන්ම අපිට අවශ්‍ය වෙන්නේ මේ සිහිය පුහුණු කරවා ගන්න එක මිසක්වා මේ පරියංක හදා ගන්න එක නෙමෙයි එතකොට මේ පරියංකයේදී තමන්ට පුළුවන් පරියංක වාඩෙන්න නම් එහෙම වාඩෙනවා එහෙම බැරි අය නම් අසනීපයන් නම් පුටුවක වාඩ වෙනවා ඇඳේ හෝ වාඩ වෙනවා පහසු ඉරියව්වක වාඩි වෙලා කය සැහැල්ලු කරන්න ඕන. කය තද කරගෙන භවනා කරන්න යන්න හොඳ නැහැ. ඔන්න පළමු අවශ්‍යතාවයක් කායික වශයෙන් තියෙන අවශ්‍යතාවයක්. කය සැහැල්ලු කරගන්න සැහැල්ලු කරගෙන භවනා පටන් ගන්න. පුළුවන් තරම් තද කරගෙන ඉන්න ගතිය අඩු කරගන්න. එතකොට භවනා පිළිහෙන ගතිය වැඩි වෙනවා. මේ විදිහට කායික පිළිහීම අපි හදා ගන්නට ඕන. ඒකම් පින්වතුනේ අපි කවුරු කැමති ඉක්මනින් සමාධියක් හදා ගන්න. දැන් මේ වෙනද පොළට ගියාම ඉක්මනින් බඩුවක් ගන්න අපි කැමතියි. ඒ වගේ සමාධියට ගියාමත් අපි ඉක්මනින් සමාධියක් ගන්න කැමති හින්දා අපි ඉක්මනින් මේ ආරම්භණය තදින් අල්ලගෙන භවනා වඩන්න හදනවා. ඒකත් නවත්ත ගන්නට ඕනේ. කය සැහැල්ලු කරගෙන වැඩුවා වගේම භවනා ආරම්භණයේදීත් අපි ඒ සැහැල්ලු ගතිය පිළිටවන්නට ඕනේ. ආරම්භණය තදින් ගන්නෙත් නැහැ. ආරම්භණය බුරුවලට තියාගන්නෙත් නැහැ. ඒක දිගට අල්වාගෙන යන්න පුළුවන් මධ්‍යම ගානක් තියා ගන්නවා භවනා මනසිකාරය දිගට පවත්වා ගන්න ඡන්දයක් තියා ගන්නත් ඕනේ නෑ මං අද බැරුණච්චමන්නේ හෙට හරි මං කරන්න මේ විදිහට අර ඡන්දයත් අපි අලුත් කර කර පවත්වා ගන්නට ඕනේ ඒකත් අවශ්‍යතාවයක් අද කරලා හෙට විනෝද වෙන දේවල් වලට වැඩියෙන් ගියා භවනාව අමතක කළා එතකොටත් අර හරි ප්‍රතිඵලයක් ගන්න ලැබෙන්නේ නැහැ එනිසා ඒවත් ටිකක් පාලනය කරගෙන තමන් භවනාමය ඡන්දය දිගින් දිගට මනසේ පවත්වා ගන්නට ඕනේ. ඒ ඡන්දයත් පවත්වා ගැනීමෙන් භවනාවන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ වාගේ භවනාවට මේ පුහුණු වීමේදී අවශ්‍යතාවයන් කීපයක් තියෙනවා. ඒකම අපේ මේ හිත පෙට යන එක. අපි එකපාර නවත්තන්න යන්න හොඳ නැහැ. ඔය හිත පෙට යන්නේ ගියපු දෙයින් කමඨහන දිගට වඩාගෙන යන්නට ඕනේ. සමහරට අතේ පයේ කැක්කුමට හිත පෙට යනවා බාහිර අරමුණ වලට හිත පෙට යනවා ඒව නවත්තන්න ගියොත් එක් කරගෙන යන්න බැරි වෙනවා පින්වතුනේ ඒ නිසා ඒ කොටස ඔහෙ තිබුණා වයි අපේ භවනා කමටහන කොටස අපි දිගට කරගෙන යනකොට ඉබේ ඉබේම අර සිතුවිලි නැවතිලා යනවා සතිය ප්‍රබල වෙන්න බාහිර සිතුවිලි නැති වෙලා යනවා මෙන්න මේ ක්‍රමයේ තමයි අපි අනුගමනය කරන්න ඕනේ විතර කරුණු කීපයක් මතක තියාගන්න ඉරියව් සම්බන්ධව ඉතා වැදගත් ඒකම ඒ තමන්ට ඉතා වැදගත් වෙනවා තමන්ගේ මේ කමඨහන සම්බන්ධව කමඨහන පුහුණු කරන ආකාරය සම්බන්ධව ඒ වගේම තව ඉතා වැදගත් වෙනවා ඡන්දය පවත්වා ගැනීම පිළිබඳව මේ ආදී වශයෙන් කරුණු කීපයක් අපි සැලකිලිමත් වෙලා භවනාව කරනවා නම් ඉතා ඉක්මනින් භවනා ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා මෙන්න මේ න්‍යායන් හිතේ පිහිටුවාගෙන හුස්ම රැල්ල දිහා හිත පිහිටුවාගෙන අපි බලන්නේ හුස්ම කියන එක. සමහරු මේ තදින් බලනවා මේ හැපෙන තැන. හැපෙන තැන ඉඳන් බලන්න ඕනේ පින්වතුනි හුස්ම රැල්ල. දැන් අපි ගත්තොත් එහෙම බටයක් අපි හිතමු විනිවිද යන බටයක් තියෙනවායි කියලා. මේ විනිවිද යන බටේ ඇතුලෙන් වතුරක් යනවා එහාට මෙහාට. ඒතර අපේ මේ අරමුණු කරන්නේ බටේ නෙමෙයි අර වතුර ටික එහාට මෙහාට යන වතුර ටික තමයි අරමුණු කරන්නේ. අන්න ඒ වගේ තමයි අපි මේ හුස්ම රැල්ල අරමුණු කිරීමේදී අරමුණු කරන්නේ මේ තන නෙමෙයි තන ඉඳගෙන අරමුණු කරන්නේ අර වතුර ටික වගේ හුස්ම රැල්ල ඇතුල් වෙන එක පිට වෙන එක ඒකයි අරමුණු කරන්නේ මේ විදිහට පින්වතුනේ මනස පිහිටුවා ගන්නකොට මුලදී හිත එකඟ භාවයක් නැහැ හැබැයි පරියන්කයක් දෙකක් මෙහෙම කරන් යනකොට අපේ සතිය ප්‍රබල වෙනවා මුලදී අපි හිතමු අපේ සිහිය කියන එක 105යි තියෙන්නේ. බොහොම අඩු ප්‍රසතියක් තමයි සිහිය තියෙන්නේ අපි කාටත් මුලදී. හැබැයි භවනාව කරගෙන කරගෙන යනකොට මේ සිහිය කියන එක 10යි 15 20 විතර වැඩි වෙනවා. දැන් හොඳට හුස්ම රැල්ල පේන්න පටන් ගන්නවා. හුස්ම රැල්ල ඇතුල් වෙනවා, හුස්ම රැල්ල පිට වෙනවා, හොඳට පේන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාව හුස්ම රැල්ල පිළිබඳව ලොකු සහනයක් ලැබෙනවා. ඒ සහනය මත පිහිටාගෙන ඊළඟට තවදුරටත් අධිෂ්ඨාන කර කර ඒ හුස්ම රැල්ලම පවත්වන්නට ඕනේ. සමහර වෙලාවට හුස්ම බල බලා ඉන්නකොට සමහර හුස්ම රැල්ලේ දිගට දැයෙනවා, සමහර ඒවා කෙටිව දැයෙනවා. ඒකත් දැනගැනීමේ පමණක් සීමා කරගන්නවා. සමහරට ආස්වාස කෙටි, ප්‍රාස්වාස දිගයි. ඒ කියන්නේ කය චෝට්ටක් ඉස්සරහට නැමිලා තියෙනකොට එහෙම වෙනවා. ඒ වුණාට ඒ ගැන අපි එච්චර අවධාරණයක් තියාගන්න නැතුව දිග කෙටි විතරක් තේරුම් ගන්නවා. තවදුරටත් මේ භවනාවන් කරගෙන යනකොට හුස්ම රැල්ල මුල්ල මැද අග දකින්න පුළුවන් වෙනවා. මේ විදිහට හිත පිහිටුවාගෙන යනකොට හුස්ම සංසිඳිලා යනවා. බොහොම සංසිඳිච්ච හුස්මක්. හුස්ම සංසිඳිලා තමන්ට අරමුණු වෙන බොහොම නිමිච්ච සාන්ත බවටපත් වෙච්ච හුස්ම රැල්ලක්. ඒ හුස්ම රැල්ලේ දිගට පවත්වාගෙන යනකොට තමයි ගැඹුරු ගැඹුරු සමාධි මතුවෙන්න පටන් ගන්න. ඉතින් අර අපේ කලින් කියවනේ අපේ සිහිය කියන එක එතකොට දැන් 120ක් කර දක්වා වැඩි වුණා. එහෙමනම් තවත් භවනාව කරගෙන යනකොට මේ සැහැල්ලුවෙන් අකණ්ඩව හුස්ම රැල්ලේ මුල මැද අග දකිමින් ඒ වගේම හුස්ම රැල්ල සංසිඳිලා අකණ්ඩව බලාගෙන යනකොට අර සිහිය කියන එක තව වැඩි වෙනවා. සිහිය වැඩි වෙලා අපේ සිහිය 130 40 වගේ වෙනවා. අපිට මේ කය අමතක වෙලා යනවා. අහසේ ඉන්නවා වගේ දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම ආලෝක සංඥා මතුවෙනවා. එක පැත්තකින් ඇවිල්ලා තව පැත්තකින් යන ආලෝක සංඥා. සමහර වෙලාවට දිගට අල්ලා හිටන ආලෝක සංඥා මතුවෙනවා. මේ තැන්වලදී සමහර යෝගීන් වහන්සේලාට බයක් හිතෙනවා. මොකද උනේ? මේ කය නැති වුණාද? ඒ වගේ මොකක් හරි දෙයක් වුණාවත්ද කියලා බයකුත් ඇති වෙනවා. ඒලා තේරුම් ගන්න නැහැ. මේක භවනාවේ අත්දැකීමක්. එහෙම නරක දෙයක් නෙමෙයි. මේක භවනාවේ හොඳ අත්දැකීමක් කියලා ආයෙත් ආත්ම විශ්වාසය හදාගෙන ධර්මයේ පිළිබඳව විශ්වාසයේ භක්තිය හදාගෙන තවදුරටත් මේ භවනාව යෙදෙන්න. මෙහෙම ඉදලා ඉන්නකොට දිගටම වාය කය අතුරු දහන් වෙලා හිටිනවා. කයක් හමාරක් භවනා කරනවා නම් කය නැතුව කයක් හමාරක් ඉන්න පුළුවන්, අතුරු දහන් වෙලා ඉන්න පුළුවන් ගතියක් තමන්ට දැනෙනවා. හැබැයි කය තියෙනවා. නමුත් තමන්ගේ හිතට දැනෙන්නේ නැහැ කයක් තියෙන බව. ඒ තරමට සැහැල්ලුයි, ඒ තරමට සාන්තයි. මේ විදිහට දිගට භවනාව කරගෙන යනකොට පින්වතුනේ ඊටත් වඩා ගැඹුරු සමාධිමත් වෙන හොඳට දීප්තිමන්ත ආලෝකමත් වෙනවා. ඒ පලාතම ප්‍රභාසර වෙලා, ඒ පලාතම සමහල්ලාට ඉස්සරහා ප්‍රදේශ වෙන්න පුළුවන්, කාමරේම වෙන්න පුළුවන්, පලාතක්ම වෙන්න පුළුවන්. එක එක්කෙනාට වෙනස්කම් තියෙනවා. සමහරුන්ට හුස්ම රැල්ල පමණයි, සමහරුන්ට ඒ කාමරේම, ඒ පලාතම හෝ ඒ වෙන්න පුළුවන්. ඉතින් ඒ එක එක්කෙනාගේ පාරමී අනුව, කුසල ශක්තිය අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් ඒ විදිහට හොඳට ආලෝකමත් වෙලා දැන් කලින් තිබුණේ ඇස් දෙක වහලා භවනා කරනකොට අඳුරු ගතියක්. දැන් තියෙන්නේ ඇස් දෙක වහලා භවනා කරනකොට විශාල ආලෝකයක්, විනිවිද යන ආලෝකයක්. ඉතින් ඒ ආලෝකයත් එක්ක භවනා කරනකොට පුදුමාකාර සාන්ත බවක් තමන්ට දැනෙනවා, සැහැල්ලුවක් දැනෙනවා. ඒ මට්ටම තමයි අපි කියන්නේ උපචාර සමාධිය කියලා. ඉතින් උපචාර සමාධියේදී ඒ ලක්ෂණ තේරුම් ගන්න එකක් තමයි කය නොදිනී යන මට්ටමට කය සැහැල්ලු වෙනවා, පස්සද්ධිය මත වෙනවා. ඊළඟට උපචාර සමාධියේ දෙවෙනි ලක්ෂණය තමයි ප්‍රභාසර ආලෝකයක් හැදිලා තියෙනවා භවනා කර්මස්ථානයත් එක්ක. ඒ වගේ උපචාර සමාධියේදී හොඳ ගැඹුරු සිහියක් පිහිටනවා කමඨහණේ. හොඳ ගැඹුරු සිහියක් පිහිටනවා. හැබැයි සුළුයෙන් හිත පිට යනවා. චුට්ටි චුට්ටි ආරම්මණ වලට යනවා. නීවරණ වල නෙමෙයි. කාමච්ඡන්ද වගේ බරක් නැහැ. ව්‍යාපාද තීන මෙද්ද මේ වගේ නීවරණ වගේ වට යනවා නෙමෙයි. පොඩි පොඩි දේවල් මනස කැඩෙන අවස්ථාවක් තියෙනවා. නමුත් මනස බොහෝම සාන්ත සැහැල්ලු සතුටෙන් ආලෝකමන්තව ඉන්න පුළුවන්, ප්‍රභාසර වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ උපචාර සමාධිය කියලා කියන්නේ. ඉතින් යම් කෙනෙක් මේ උපචාර සමාධිය දක්වා මනස හොඳට පුහුණු කරවා ගත්තා නම් ඊළඟට පුළුවන් පින්වතුනි අර්පණාවට මනස පුහුණු කරවන්න. අර්පණාව කියලා කියන්නේ ධ්‍යාන සමාධිය වලට. එතකොට මේ ධ්‍යාන සමාධිය කියලා කියන්නේ අපේ හිත එහි අරමුණටම ගිලා බස්වගෙන වාසය කරන සමාධියක්. උඩින් පීනලා පීනලා පුරුදු කෙනාට යටට කිමිදිලා යටින් ඉඳත් පුළුවන්. හරි යට එන්නකොට එයාගේ ස්වභාවය වෙනයි උඩ එන්නකොට ස්වභාවය වෙනයි අන්න ඒ වගේ මේ භවනා මනසකාරයක් පිටින් පුහුණු වෙලා සමාධි මට්ටම හොරුණම් පස්සේ භවනා ආරම්භට ගිලා බහගෙන ඉන්න පුළුවන් ගතියක් වෙනවා අන්න ඒ ගිලා බහගෙන වාසය කරන එක තමයි එකම අරමුණක වාසය කරන එක තමයි මේ ධ්‍යාන කියලා කියන්නේ හරි මේ ධ්‍යාන කියන එකේදී අපේ නීවර ධර්මතාවයන් සියල්ලක් දැවිලා යන නිසායි ජහන කියලා කියන්නේ. පොතපත කියනකොට මෙයාට අහුවෙනවා ඇති ජහයතේ තේ ජහනං. ඒ කියන්නේ පිච්චිලා විනාශ වෙලා අළු වෙලා යනවා නීවර ධර්මතාවයන් කිසිවක් හිටින්නේ නැහැ. ඒ කියන්නේ බාහිර සිතුවිලි නැතුව එකම ආරම්මණයක මනස පවත්වන්න පුළුවන් ගතියයි මේ ජහන සමාධිය කියලා කියන්නේ. ඒතර මේ අපේ ධ්‍යාන කියනකොට මේකේ අවස්ථා කීපයක් තියෙනවා. සමහරුන්ට හිතට පහළ වෙන්න පුළුවන් අහල නැති අයට මේ ධ්‍යානය කියනකොට මේ අහසින් යනවායි කියලා. අහසින් යන එක මේ ඉර්ධිවිද දේවල්, ඉර්ධිමි මවාපාන දේවල්, මේ වගේ දේවල්. ඒකත් ධ්‍යාන වෙන අවස්ථාවක් පින්වතුනේ. ඒක ධ්‍යාන සමාධි පුහුණු කරවලා ඊළඟට අභිඥා වාගේ පුහුණු කරවලා ලබා ගන්න අවස්ථාවක්. නමුත් මේ සමාධි පුහුණු කරන අවස්ථාවේදී අර හැකියාවන් එකපාරට මතුවෙන්නේ නැහැ. සමාධියේදී තමන්ට ඒ සමාධිය ඉන්න පුළුවන් ගතිය තියෙනවා. ගැඹුරෙන් එකට ගිලා බහැලා සමාධියෙන් ඉන්න පුළුවන් ගතියක් තියෙනවා එකට කියනවා ධ්‍යාන සමාධියයි කියලා. ඒ සමාධියේදී අපි කියවනර ඇතුළට බහැලා ඉන්න පුළුවන් ගතිය. එහෙමනම් මේ කොහොමද පුහුණු වෙන්නේ? අර උපචාර සමාධිය ලැබපු යෝගින් වහන්සේ කෙනෙක් ඉන්නවනේ. ඒ උපචාර සමාධිය ලැබපු කෙනා ඊළඟට එයාට තියෙන්නේ ඒ උපචාරයේ කියන අර ග්‍රභාස්තර ඒ වගේ විනිවිද යන ආලෝකයක් තියෙනවා ඉස්සරහා. ඒ දැන් ආනාපානෙන්නේ අපි ගියේ එහෙමනම් ඒ ඉස්සරහා ප්‍රදේශයේ ප්‍රබල ආලෝකයක් තියෙනවා. ඒ ආලෝකයේ එක ප්‍රදේශයකට හිත පිහිටුවා ගන්න. එක තැනකට හිත පිහිටුවා ගන්න. පිහිටුවාගෙන අපි සමාධි කරනවා ආලෝකයට. අදිෂ්ඨාන කරනවා මේ මනස පඨම අධ්‍යානට සමාදේවයි කියලා. අදිෂ්ඨාන කරලා සමහරට අදිෂ්ඨාන නොකලත් ඒ සමාධිය ලැබෙනවා. එහෙම නොලැබෙන අයට අදිෂ්ඨාන කරලා ගන්නවා. අදිෂ්ඨාන කරලා ඒ උපචාර සමාධියේ ආලෝක නිමිත්ත ප්‍රභාසර දීප්තිමන්ත ආලෝකයේ තුල හිත සමාධි කරනවා. මෙම සමාධි කරනකොට පින්වතුනේ හිත ගිලා බහිනවා ගැඹුරට ගිලා බහිනවා. මුලදී වෙන්නේ නැති වෙන්න පුළුවන් විනාඩියක් දෙකක් තුනක් විනාඩි 5ක් 10ක් කරගෙන යනකොට හිත ගිලා බහැලා ඒ ආරම්මණය මෙන්න පටන් ගන්නවා. ඒ ආරම්මණය බොහොම සපදායකයි. හිත පිට යන්නේ නැහැ. ඒතර ඒ වෙලාවේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ධ්‍යාන සමාධිය කියලා කියන්නේ සිතුවිලි නැති අවස්ථාවක් කියලා. නැහැ පින්වතුනේ. එකම ආරම්මණයක සිතුවිලි පවතින අවස්ථාවක්. හොඳට සිහිය තියෙන අවස්ථාවක්. කෙනෙක් හිතන්න පුළුවන් සිහිය නැති අවස්ථාවක්. එහෙමනම් ඒක කියන්නේ නිදිගත අවස්ථාවක්. ඒක නෙමෙයි මෙතන. ධ්‍යාන කියන්නේ මනස හොඳට අවදි වෙච්ච හොඳට සිහිය පිහිටන අවස්ථාවක්. හැබැයි පිට අරමුණ වලට යන්නේ නැති අවස්ථාවක්. මොකද මේ ආරම්මණය තුළ ඒ තරම් සැපයක් තියෙනවා සතුටක් තියෙනවා ඒ නිසා හිත පිට අරමුණු වලට කැමැත්තක් නැහැ යන්න අවශ්‍යකමකුත් නැහැ ඒ නිසා අදිෂ්ඨාන කරපු කාලය තුළ මේ ආරම්මණය තුළ තියෙනවා පැයක් නම් අදිෂ්ඨාන කළේ පැයක් ඒ කාලය තුළ තියෙනවා හැබැයි එකපාරට පැයක් ඉන්න අමාරු වෙනවා මුල් යෝගෙන්ට ධ්‍යාන සමාධියක් ලැබෙන කෙනෙකුට මුලින් ලැබෙන්නේ විනාඩියක් දෙකක් තුනක් ඕවායි කාලයක් ඉක්මනින් ආපහු වෙනවා නවත නැවත පුහුණුනකොට තමයි කාලය දික් කරගන්න පුළුවන් වෙන්නේ. ඒකට කියනවා වසී භාවයට පච්චර ගැනීමයි කියලා. කාලය පැයක් දෙකක් තුනක් දක්වාම දික් කරගන්නවා සමාධිය. ඒත හොඳට වසී භාවයටපත් වෙලා සමාධිය ඉන්න පුළුවන් පැයක් දෙකක් තුනක් දක්වාම මේ සමාධිය තමයි අර්පණා සමාධිය ධ්‍යාන සමාධිය කියලා කියන්නේ. ඒතර මේ සමාධිය හිම ගිලා බහපු සමාධිය පෙන්වතුනේ වර්ග දෙකක් තියෙනවා. ඒ ගිලා භයන සමාධි අර්පණා සමාධි වර්ග දෙකක් තියෙනවා එකක් තමයි රූපාවචර අනෙත් එක අරූපාවචරය කියලා. ඒතර රූපාවචර සමාධින්ට වඩා අරූපාවචර සමාධින් ඉතාම ප්‍රබලයි. ඒ වගේම රූපාවචර සමාධින්ගෙත් වර්ග හතරක් තියෙනවා. අරූපාවචර සමාධින්ගෙත් වර්ග හතරක් තියෙනවා. ඒතර මේ ගිලා භයන සමාධි එහෙමනම් අටක් තියෙනවා. ඒතර අන්නේ අට තමයි මේ අට සමාපත්තිය කියලා කියන්නේ. මේ පින්වතුන් එහෙමනම් කලින් අහලා තිබුණානේ මේ ප්‍රශ්නේ අට සමාපත්තිය කියන ගැන. අන්නෝ අට සමාපත්තිය කියලා කියන්නේ ඔන්නෝ හිත ගිලා බහගෙන ආරම්මණයට ගිලා බහගෙන ඉන්න සමාධි අවස්ථා අටක්. ඒතර ඒ අට අපි ක්‍රම කීපයකට ඉන්නවා. දැන් අපි හිතමු යම් විශේෂ කටයුත්තකට බහගෙන ඉන්නවා. අපි පහ දිනක් එක්ක ඉන්නවා, තුන් දිනක් එක්ක ඉන්නවා, දෙන්නෙක් එක්ක ඉන්නවා. මේ විදියට ඉන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි හිතේ ගුණාංග පහක් එක්ක ඉන්නවා මේ ගිලා බහගෙන සමාධි. ඒකට කියනවා පඨම ධ්‍යානය කියලා. මුලින්ම ලැබෙන්නේ පළමු ධ්‍යානය. පළමු ධ්‍යානයේ දෙගුණාංග පහක් එක්ක ඉන්නේ. ekenne vitarkaya vicharaya preetiya sukaya ekagatave vitarkaya kela kiyanne pinwathune aarambhanayata nawath nawath ganna swabhaveya mulidi pohunu wenawa vicharaya kela kiyanne e aarambhane thura hasurana swabhaveya tika welawak inna swabhaveya preetiya kela kiyanne aramuna pinawana swabhaveya sukaya kiyanne sahalluwa bohoma sahallu ahasinna wage swabhaveya ekagatave kiyanne hita pitayan nathi gati මෙන්න මේ ගුණාංග පහත් එක්ක සමාධිය තුල හැසිරෙනවා. දැන් අපි හිතමු ජලයකට නම් අපේ ඇතුළට බැහැගත්තා නම් ඇතුළට බැහැගත්තාම එහාට මෙහාට චුට්ටක් කිමිදි කිමිදි ඇතුළේ ඉන්නවා. බොහොම සැපසේ. අන්න ඒ වගේ තමයි පඨම අධ්‍යානය තුල විතර්කිය ටිකක් තියෙන්න පුළුවන්. එහාට මෙහාට කිමිදෙන ගතිය ඇතුළේ සමාධිය ආරම්භණය ඇතුළේ එහාට මෙහාට ටිකක් කිමිදෙන ගතිය තියෙන්න පුළුවන්. ඒකට කියනවා විතර්කය කියලා. ਵਿਚාරය කියලා කියන්නේ ඒකෙම හැසිරෙන ගතිය පිහිටනවා. ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාවය ඒකාග්‍රතාවය කිව්වා වෙන අරමුණකට යන්නේ නැහැ තමන් පැයක් නම් සමාධිය ඉන්නේ ඒ පැයේම සමාධිය තමයි වෙන එක නැහැ යන්නේ මේ විදිහට අරමණාව පුරුදු වුණා නම් ඒකට කියනවා පඨම ධ්‍යාන සමාධිය කියලා මේ සමාධිය හොඳට පුහුණු වෙච්ච කෙනෙකුට පුළුවන් ဒုတိය ධ්‍යාන සමාධිය පුහුණු කරවන්න ඉතින් මේ වාගේ විස්තරයක් කිව්වට මේ කරගෙන යනකොට අපිට හරියාකාරයෙන් තේරුම් කරගන්න ගුරු උපදේශ අවශ්‍ය වෙනවා දල වශයෙන් අපිට අදහස් ටිකක් දැනගන්නත් මේවා අපිට කරන්න පුළුවන් දේවල් කියලා අපිට විශ්වාසය තහවුරු කරගන්නත් ඒ වගේම අපිට මේවා යම් ප්‍රමාණයකට අත්හදා බලන්නත් මේ කරුණු වලින් අපි කරුණු ටිකක් ගත්තට වරදක් නැහැ නමුත් දිගට කරගෙන යනකොට ගුරු උපදේශයක් ඇතුව කරන එක අපි කාටවත් වටිනවා මොකද වැරදි තැන් වල අපි මේ සමාධියේ තීන්දුව කරන්න එක නවත්වා ගන්නට ඉතින් මේ විදිහට අර සමාධිය අංග පහක් තියෙනවානේ පහක් තියෙනකොට ඊළඟට සමාධි අංග තුනක් දක්වා අඩු කරන්න පුළුවන්. ඒ විතක්ක ਵਿਚාර තියෙනකොට ඒවා නීවරණයන්ට කිට්ටුයි. ඒ නිසා ඒ විතක්ක ਵਿਚාර නැති සමාධියට වඩා සාන්තයි ප්‍රණීතයි සැපදායකයි. මෙහෙම අපි හිතල ඉවරලා ဒုတိය ධ්‍යාන දක්වා අදිෂ්ඨාන කරනවා. පඨම ධ්‍යානෙන් නැගී ඉඳලා අර උපචාරය ඇතුලේ හිත පිහිටවාගෙන අදිෂ්ඨාන කරනවා ဒုတိය ධ්‍යාන. විතක්ක ਵਿਚාර දෙක නැති ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ဒုတိය ධ්‍යාන සමාධිය ලැබේවා. අර ආලෝක නිමෙත්තේ හිත පිහිටවා ගන්න. මෙහෙම හිත පිහිටවාගෙන සමාධි කරනකොට ගැඹුරට හිත බැහැ ගන්නවා. අර විතර්කයේ නැතුව එහෙ ඉන්න පුළුවන් ප්‍රීතිමන්තව. ඒ වගේම සුඛයෙන් ඒකාගතාවයෙන් ඉන්න පුළුවන්. අර අපි කලින් කියවනේ ජලයේ අහට්ටමේට ටිකක් සැරිසරමින් එක්කියයි කියලා. දැන් ඒක ඕනේ නැහැ. එකතන වෙලා ඉන්න පුළුවන් බොහෝම ප්‍රීතිමන්තව ඉන්න පුළුවන්. මොකද විතර්කයේ නැති නිසා ප්‍රීතිමන්තයි. ඒ වගේම සුඛදායකයි ඒකාග්‍රතාවයෙන් යුක්තයි මේ විදිහට සමාධිය හොඳට පුරුදු වෙනවා ඒ සමාධියත් හොඳට පුරුදු වුණාම පින්වතුනේ තුන්වෙනි ධ්‍යානය කරගන්න පුළුවන් තුන්වෙනි ධ්‍යානයේදී දෙවෙනි ධ්‍යානයට වඩා තුන්වෙනි ධ්‍යානයේ වටිනාකම අපි හිතා ගන්නවා මේකේ ප්‍රීතිය තියෙනවා ප්‍රීතියත් නිවර්ණයට ආසන්න වෙනවා ප්‍රීතියත් නැති සුඛය ඒකාග්‍රතාවය කියන තුන්වෙනි ධ්‍යාන සමාධිය සාන්තයි ප්‍රණීතයි ඒ සාන්ත ඒ සමාධිය මට ලැබේවා කියලා අදිෂ්ඨාන කරලා දෙවෙනි ධ්‍යානෙන් නැගී ඉඳලා එහේ නැගීට උපචාරයට හිත පිහිටවාගෙන අදිෂ්ඨාන කරනවා ඒ උපචාරය කියන්නේ ප්‍රභාසර ආලෝකය දෙවෙනි ධ්‍යානෙන් නැගී හිටියාම ගොඩාක් ප්‍රබලයි ඒ ආලෝකය තුළ හිත පිහිටුවා ගත්තාම ඒ ආලෝකෙ හිත ගිලා බහ ගන්නවා ඊළඟට ඒක ගැඹුරෙන් ගැඹුරට ගෙහෙල්ලා අන්න තුන්වෙනි ධ්‍යාන සමාධිය ලැබෙනවා එහි අංග තවත් අඩු වෙනවා ප්‍රීතියත් නැති වෙනවා සුඛය සැපදායක ඒ වගේම ඒකාග්‍රතාවය කියන අංග දෙකයි මේ දෙකෙන් යොත්ව හොඳට හිත පිහිටවාගෙන කටයුතු කරලා තවත් කාලයක් සමාධිය වෙලා හොඳට පුරුදු නම් පස්සේ හතරවෙනි ධ්‍යාන සමාධිය වඩන්න පුළුවන්. එක එක සමාධි හොඳට තහවුරු වෙනකන් ටිකක් වාසිය කරගන්න ඕනේ. ඊළඟ හතරවෙනි ධ්‍යාන සමාධියේදී අර සුඛය ගැනත් අපි අමතක කරනවා. සුඛයටත් සුඛයක් නැති උපේක්ඛාව, සාන්තයි ප්‍රණීතයි, උපේක්ඛා ඒකාග්‍රතා සහිත චතුත්ථ ධ්‍යාන සමාධිය ලැබේවායි කියලා සමාධි ආලෝකයට හිත පුහුණු කරනවා. මෙහෙම පුහුණු කරනකොට ගැඹුරට හිත බැහැගෙන ගෙහිලා චතුත්ථ ධ්‍යාන සමාධිය ලැබෙනවා. මේ සමාධිය ඔක්කොටම වඩා ප්‍රබලයි. හැබැයි ඒ නිසා මේ සමාධිය ගොඩක් කාලයක් ඇසුරු කරන්න ඕනේ. උදේ වාසිය කරගන්න ඕනේ පැය දෙකක් තුනක්. ඒ ඔක්කොටම වඩා ප්‍රබලයි මේ සමාධිය. Tamanṭa හුස්ම ගැනීම පවා අරමුණු වෙන්නේ නැහැ. ආලෝකේ පමණයි අරමුණු වෙන්නේ. ඒතරමට සාන්තයි ප්‍රණීතයි ඒ වගේ මහා ප්‍රභාසරයි ආලෝකය නිශ්චලයි මේ වගේ විශේෂිත වූ ගුණාංග බොහෝමයක් චතුත්ථ ධ්‍යාන සමාධියේ පිහිටනවා මේ විදිහට මේ ආනාපාන සති භාවනාවෙන් චතුත්ථ ධානය දක්වාම භාවනායක දිගටම පුහුණු කරවා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා අනුපිළිවෙලට භාවනා කරගෙන යනකොට. රූපාවචර ධානය හතරම උපදවා ගන්න පුළුවන් ආනාපාන සමාධි. හැබැයි විපස්සනාව කලවම් නොකර දිගට සමතාරම්මණය කරා යන්නට ඕනේ. අපේ භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වන්නේ සීලය මුල් අධියර දෙවෙනි අධියර සමාධිය තුන්වෙනි අධියර ප්‍රඥාව. මෙන්න මේ සමාධියයි මේ කියන්නේ. මේ සමාධියකින් තොරව පසනාවක් පඩනකොට විපස්සනා බලය පිහිටන්නේ නැහැ පින්වතුනේ. විපස්සනා කරනවා මේ මොහොතේ කරනවා හෙටේකට අමතක වෙනවා. ඊළඟට අනිද්දා කරනවා ඊළඟ දවසකට අමතක වෙනවා. නමුත් සමාධියක් මත පිහිටාගෙන විපස්සනා කරනකොට මේ මොහොතේ කරපු විපස්සනාව අමතක වෙන්නේ නැති දිගට ක්‍රියාත්මක වෙනවා. හෙට දවසෙත් ඒ බලය පිහිටනවා අනිද්දාත් බලය පිහිටනවා දිගට මේ බලය පිහිටනවා ඒ සමාධියේ ශක්තිය නිසා. එනිසා සමාධිය කියන එක අත්‍යවශ්‍ය කාරණාවක් මේ ධර්ම අවබෝධය සඳහා. එනිසා අපි පුළුවන් තරම් මේ සමාධි භාවනාවත් පුරුදු වෙන්න අධිෂ්ඨාන පිහිටුවා ගනිමු. මේ විදිහට ආනාපාන සති භාවනාවෙන් ධ්‍යාන හතරක්ම උපදවා ගන්න පුළුවන් බව අපි මේ අවස්ථාවේ මතක් කරලා දෙනවා. මේ පින්වතුන්ට ඉතින් මේ භාවනා මාර්ගය හොඳට දියුණු කරගෙන පාරමී පූර්ණ්‍ය කරගෙන නිවන් දකින්න ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්නවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං තේ. ධර්ම ශ්‍රවණය කළ කුසලයන් බහබලෙන් මේ පින්වතුන්ට ඒ වගේම ලංකාවාසි ලෝකවාසි සම්දනාට මේ සක්වල අනන්ත සක්වල වාසි සම්දනාට සුවසේ ගුණ දහම් පුරාගෙන නිවන් දකින් ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සෑම දිනාට තෙරුවන් සරණයි.
හෙටත් රාත්‍රී 7ට හිත නිවන හෙවනට එන්න අප සිත් සුවපත් කළ පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වක ස්තුතිය.